ආදරණීය දුවේ පුතේ, අපි මේ පැයේ රජරට ගුරු ගෙදරින් ඔබ වෙත ගෙනෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විශේෂ සමගාමී පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහාවිද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය H.A. සැම්සන් පෙරේරා ගුරු මහත්මයාට සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ UH චන්දිමා නිරෝෂණී ගුරු මාතාවට.
ආයුබෝවන් දුවේ පුතේ, 11 වසර සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය යටතේ අපි ඔබට පසුගිය සතියේ කතා කළා පේශී හා අස්ථි පද්ධතිය සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය කරන දරුවන්ගේ චලන ක්‍රියාකාරකම් කොහොමද සිදුවෙන්නේ කියන ආකාරය පිළිබඳව. අපි ඒකෙදි කතා කරා ඒ පද්ධති, පේශී පද්ධතිය, අස්ථි පද්ධතිය, ස්නායු පද්ධතිය කොහොමද චලන සඳහා දායකත්වය ලබා දෙන්නේ කියන එක. ඊගාවට අපි කතා කරා එහි නිර්මාණය, පේශී පද්ධතිය කොහොමද සකස් වෙලා තියෙන්නේ, ඊගාවට අස්ථි පද්ධතිය කොහොමද සකස් වෙලා තියෙන්නේ, ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අපි ඔබට පැහැදිලි කරා. අපි ඊගාවට ඔබට මතක් කරා මේ පේශී වලින් අපිට ඇති වැදගත්කම ගැන. චලනවලදී පේශිවල වැදගත්කම, ඊගාවට චලනවලදී අස්ථි පද්ධතියේ වැදගත්කම, ඊගාවට අපි කතා කරා ඔයාලට පේශි පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන ආකාරය, ඊගාවට අපි කතා කරා මේ පේශි ක්‍රියාත්මක වෙද්දී විශේෂයෙන් අපි හඳුන්වා දෙනවා සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ පේශි තන්තුවල තියෙන සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු හා වේගයෙන් ක්‍රියා කරන පේශී තන්තු පිළිබඳව. ඒක එම කොටස අපි අනිත් විෂයන් විද්‍යා විෂයදී අපිට කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය යටතේ මේ කොටස් දෙක අපි කතා කරන්නේ, සෙමෙන් ක්‍රියා කරන පේශී තන්තු පිළිබඳව හා වේගයෙන් ක්‍රියා කරන පේශී තන්තු පිළිබඳව. ඔබට මතක ඇති එහි වර්ණයන් පිළිබඳව, එහි විවිධ වර්ණ තියෙනවා, විවිධ වෙනස්කම් රාශියක් තියෙනවා. එතකොට ඒවා ඔබට මතක් වෙන්නට ඇති. ඊගාවට අපි පේශි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක කතා කරා. ඔබට මතක ඇති පෝෂණ ඌනතා, වැරදි ඉරියව්, ප්‍රමාණවත් නිින්දක් නොමැතිවීම, ඊගාවට වැරදි මත්ද්‍රව්‍ය භාවිතය, ඊගාවට දුම්වැටි භාවිතය වගේ ක්‍රියාකාරකම් නිසා පේශී පද්ධතියට ඇතිවන දුර්වලතා අපි කතා කරා. ඒක ඊට පස්සේ අපි අස්ථි පද්ධතියේ කතා කරා. අස්ථි පද්ධතිය සැකසීලා තියෙන ආකාරය, එහි සුවිශේෂී නිර්මාණ ගැන අපි කතා කරා. ඊගාට අස්ථි පද්ධතිය විවිධ හැඩ තල කතා කරා. ඊගාට අස්ථි පද්ධතිය මගින් ඉටුවන කාර්යයන් අපිට ඒ පිළිබඳව අපි ඔබට පැහැදිලි කරා. ඊගාට මිනිස්සුන්ගේ අස්ථි සන්ධි ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කතා කරා. ඊගාට මේ අපි කරන මේ සෑම චලනයක්ම අපි ඔබට පැහැදලා දුන්නා ලීවරයක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා කියන එක. ඔබ දන්නවා ලීවර වර්ග තුනක් අපි කතා කරනවා. එතකොට මේ ලීවර වර්ග තුනට අනුව තමයි අපේ ශරීරයේ සිදුවන සෑම චලනයක්ම සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ චලන හඳුනාගෙන මේ ලීවර වර්ග අනුව මේ චලන අපි පහදලා දුන්නා. මෙන්න මේ චලනයක් සිදුවෙද්දී මොන ලීවරයක් ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ පිළිබඳව ඔබට අපි පැහැදිලි කරා. අද අපිට තියෙන්නේ ස්නායු පද්ධතිය පිළිබඳව ඔබට මතක් කරන්න. ඔව් දුවේ පුතේ, චලන සඳහා දායක වන ප්‍රධාන පද්ධතියක් තමයි අපිට ස්නායු පද්ධතිය අපි හඳුන්වා දෙන්නේ. එතකොට ඔබ දන්නවා අපි අපිට ස්නායු ක්‍රියාත්මක වුණේ නැත්නම් අපේ මේ අස්ථි පේශි මොනවා තිබ්බත් අපිට චලනයක් සිදු කරන්නට හැකියාවක් නැහැ. එතකොට මේ චලන සිදු කරන්න ප්‍රධානම සාධකය වෙන්නේ මේ ස්නායු පද්ධතිය. එතකොට ස්නායු පද්ධතිය මගින් කරන කාර්යයන් රාශියක් තියෙනවා. අපි බලමු මේ කාර්යයන් මොනවද කියලා එකින් එක. හරි, ඔන්න දුවේ පුතේ හොඳින් අවබෝධ කරගන්න, බාහිර පරිසරයේ සංවේද හඳුනා ගැනීම සඳහා මේ ස්නායු පද්ධතිය අපිට වැදගත් වෙනවා. බාහිර පරිසරයේ සංවේද හඳුනා ගන්න. ඔබ දන්න අපේ පංචේන්ද්‍රයන් තියෙනවා, සංවේද හඳුනා ගන්න. එතකොට බාහිර පරිසරයත් එක්ක අපේ මේ සංවේද හඳුනා ගැනීමට දායක වෙන්නේ අපේ සම. එතකොට බාහිර පරිසරයේ සංවේද හඳුනා ගන්නවා සම. ඊගාවට බාහිර පරිසරයේ අපිට දකින්න හම්බ වෙන දේවල් ඇස මගින් හඳුනා ගන්නවා. ඊගාවට බාහිර පරිසරයෙන් අපිට ඇසෙන ශබ්ද කන මගින් හඳුනා ගන්නවා. ඊගාවට අනිත් සංවේද හඳුනා ගන්න අපිට රස සහ සුවඳ නාසය සහ දිව ප්‍රයෝජනයට ගන්න. එතකොට මෙන්න මේ සංවේදන හඳුනා ගන්න දායක වෙන ප්‍රධානම පද්ධතිය තමයි ස්නායු පද්ධතිය. එතකොට අපි ඔන්න ඊගාව අපි බලමු. ස්නායු පද්ධතිය මගින් අපිට සිදුවෙන ඊගාව කාර්යය තමයි එම සංවේද හඳුනාගෙන උත්තේජ විද්‍යුත් ආවේග බවට පත් කිරීම. එම සංවේද අපි හඳුනාගෙන ඒවට උත්තේජකයක් හැටියට ප්‍රතිචාර දක්වන්න අපි හුරු වෙලා තියෙනවා. ඊගාවට ආවේග ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමට අපිට හැකියාව ලැබෙනවා. ඔබට විද්‍යා පාඩම්වලදී මේ පිළිබඳව කතා කරනවා. ප්‍රතික චාප ප්‍රතික ආවේග පිළිබඳව ඔබට මතක ඇති. විදුලි සැර වැදිනු විටක කටුවක් යන විටක අපි නොදැනුවත්වම අපේ චලන ඉතා වේගෙන් අපි සිතාමතා නොකරන දේවල් සිතාමතා කරන්නේ නැතුව මේවා ඉබේ සිද්ධ වෙනවා. එතකොට මේවා සංසාධක ස්නායු පද්ධතිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ආවේග ඉතා ඉක්මනින් මොළයට නොගොස් සංසාධක ස්නායු පද්ධතිය මගින් මෙම ආවේග හඳුනාගෙන ඒවට ප්‍රතිචාර දක්වන්න අපේ ස්නායු පද්ධතියට හැකියාවක් තියෙනවා. ඊගාවට සමහර සංවේදක සඳහා මොළය හා සම්බන්ධ නොවි ප්‍රතිචාර දැක්වීම සංසාධක ස්නායු පද්ධතිය මගින් ක්‍රියාත්මක වෙන ඒවා. ඊගාවට ශාරීරික ක්‍රියා පාලනයට හා මතක තබා ගැනීමට ඇති හැකියාව. ශාරීරික ක්‍රියා පාලනයට හා මතක තබා ගැනීමට ඇති හැකියාව අපේ මේ ස්නායු පද්ධතිය මගින් අපිට කෙරෙන කාර්යයක්. ඊළඟට අපි බලමු ස්නායු පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන. පළවෙනි එක තමයි මධ්‍ය ස්නායු පද්ධතිය. දෙවන කොටස තමයි පර්යන්ත ස්නායු පද්ධතිය. අපි බලමු මේ මධ්‍ය ස්නායු පද්ධතිය හා පර්යන්ත ස්නායු පද්ධතිය කොහොමද අපි වෙන් කරලා හඳුනාගන්නේ කියන එක. ඔබ දන්නවා මධ්‍ය ස්නායු පද්ධතිය මේ සඳහා මොළය හා සුසුම්නාව සම්බන්ධ වෙනවා, ක්‍රියාත්මක වෙනවා. මොළයේ ප්‍රධාන කොටස් වන්නේ මස්තිෂ්කය. මෙහි අන්තර්ගෝල දෙකක් තියෙනවා. මේ මගින් මානසික හැකියාවන් හෙවත් මතකයේ බුද්ධිය වගකීමේ හැකියාව සිතුවිලි විචාරය සදාචාරාත්මක හැඟීම් මෙන්ම ඉගෙනීමේ හැකියාව පාලනය කරගන්න මෙම කොටසට ඉතාමත් හොඳින් පුළුවන්. එසේම තමා අපිට දෘෂ්ටිය දැකීම, ඊගාට ශ්‍රවණය ඇසීම, රස ගන්ධය ස්පර්ශය, පීඩනය, වේදනාව, සිසිලස, උණුසුම් ආදී පංචේන්ද්‍රයන්ට දෙන්න සංවේදක හඳුනාගන්න මේ මොළයේ සහ සුසුම්නාවට හැකියාව තියෙනවා. දුවේ පුතේ ඊගාවට අපි බලමු සුසුම්නාව කියන්නේ මොකද්ද කියලා. මොළයේ සිට කසේරුව ඔස්සේ රැහණක් ලෙස සුසුම්නා රැහන් යුගල දෙකකින් සම්බන්ධිත වෙලා තියෙනවා. සුසුම්නා රැහන් යුගල දෙකකින් සම්බන්ධ වෙලා තියෙනවා පර්යන්ත ස්නායුවත් එක්ක. ඒතකොට පර්යන්ත ස්නායු කියලා කියන්නේ මොළයේ කපාල ස්නායු 12 සහ සුසුම්නා ස්නායු යුගල 31ක් පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස හැඳින්වෙනවා. ඔන්න ඔබට මතක තියාගන්න පුළුවන්ද මොළයේ කපාල ස්නායු 12ක් සහ සුසුම්නා ස්නායුගල 31ක් මේ පර්යන්ත ස්නායු පද්ධතියට අයත් වෙනවා. එතකොට මේ ස්නායු පටක නිර්මාණය වී තියෙන්නේ ශෛලවලින්. ස්නායු ශෛලයක් නියුරෝනයක් ලෙස අපි හඳුන්වනවා. ස්නායු ශෛල එකක් නියුරෝනයක් හැටියට අපි හඳුන්වනවා. එතකොට නියුරෝන ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදලා තියෙනවා. අපි බලමු මේ නියුරෝන මොනවද කියන එක. එකක් තමයි සංවේදක නියුරෝන. දෙවැනි එක තමයි චාලක නියුරෝන. තුන්වෙනි එක අන්තර්හාර නියුරෝන. අපි බලමු මේ සංවේදක නියුරෝනයක් කියන්නේ මොකද්ද කියලා. ඔව් දුවේ පුතේ සංවේදක ඉන්ද්‍රියන් වල සිට පණිවුඩ යැවෙන නියුරෝන මේ නමින් හැඳින්වෙනවා. සංවේදී ඉන්ද්‍රියන් වල ඉඳලා ආවේග යැවෙන නියුරෝන මේ සංවේදක නියුරෝන හැටියට අපි හඳුන්වනවා. ඊගාවට චාලක නියුරෝන කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ සිට අදාළ ඉන්ද්‍රිය වෙත ආවේග රැගෙන යන නියුරෝන. මධ්‍ය ස්නායු පද්ධතියේ සිට අදාළ ඉන්ද්‍රිය වෙත ආවේග රැගෙන යන ස්නායු අපි හඳුන්වනවා චාලක නියුරෝන කියලා. ඊගාවට අන්තරහර නියුරෝන කියන්නේ සංවේදක නියුරෝන හා චාලක නියුරෝන අතර ආවේග සම්ප්‍රේෂණය කිරීමට උපයෝගී වන නියුරෝන. ඔබට මතකද සංවේදක නියුරෝන කියන්නේ සංවේදී ඉන්ද්‍රියන් වල සිට පණිවුඩ එහෙම නැත්නම් ආවේග යැවෙන නියුරෝන, ආවේග යවන නියුරෝන. චාලක නියුරෝනයක් කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ සිට අදාළ ඉන්ද්‍රිය වෙත ආවේග රැගෙන එන නියුරෝන. අන්තරහර නියුරෝන කියන්නේ සංවේදක නියුරෝන හා චාලක නියුරෝන අතර ආවේග සම්ප්‍රේෂණය කිරීමට උපයෝගී වන නියුරෝන. එතකොට මෙන්න මේ නියුරෝන වර්ග එහෙම නැත්නම් චාලක, සංවේදක, අන්තරහර නියුරෝන අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට. අපි බලමු ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා.
හොඳයි දුවේ පුතේ, දැන් අපි කතා කරන්නේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මොන වගේ තත්වයක්ද කියන එක තමයි මතක් කරන්නේ. සංවේදක නියුරෝනවල අනුශාකිකා ඉන්ද්‍රියන් හා සම්බන්ධව පවතී. ඉන්ද්‍රියන්ගේ උත්තේජන මෙම අනුශාකිකා මගින් හඳුනා ගන්න අතර අක්ෂණයේ තන්තු අන්ත මධ්‍ය ස්නායු පද්ධතියේ පවතිනවා. එතකොට නියුරෝනවල අනුශාකිකා ඉන්ද්‍රියන් හා සම්බන්ධව පවතින මේ සංවේදක නියුරෝන ඉන්ද්‍රියන්ගේ උත්තේජනත් සමග අනුශාසිකා මගින් හඳුන්වා ගන්නවා. අක්ෂණයේ තන්තු අන්ත මධ්‍ය ස්නායු පද්ධතියේ පවතින අතර සංවේදී ඉන්ද්‍රිය හරහා මොළයේ දෙසට ගමන් කරන අතර නියුරෝනවල ආවේග ගමන් කිරීම මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙත ගමන් කරනවා. මේක තමයි දුවේ පුතේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය කියලා අපි හඳුන්වන්නේ. සංවේදී ඉන්ද්‍රියන් මගින් ලබා ගන්නා උත්තේජන පිළිබඳ ආවේග සංවේදක නියුරෝන මගින් ඉන්ද්‍රියන් වල සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ගමන් කරනවා. මෙම මධ්‍ය ස්නායු පද්ධතිය මගින් කළ යුතු කාර්ය හඳුනාගෙන චාලක නියුරෝන මගින් කාරකය වෙත දන්වනු ලබනවා. ඒ කියන්නේ අපේ පණිවිඩ අපිට දැනුම් දෙන ආකාරය තමයි මේ හැඳින්වීමක් කරේ. එතකොට ප්‍රතීක ක්‍රියා. ප්‍රතීක ක්‍රියා කියන්නේ දුවේ පුතේ උත්තේජයකට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම ප්‍රතීක ක්‍රියාවක් විදිහට අපි හඳුන්වනවා. එතකොට ප්‍රතීක ක්‍රියාවක් සඳහා ප්‍රතිචාර සපයන්නේ සුසුම්නාව මගින්. පැහැදිලිද දුවේ පුතේ? මේ ප්‍රතීක ක්‍රියාවක් සඳහා ප්‍රතිචාර සපයන්නේ සුසුම්නාව මගින්. මන්දයත් සංවේදන ඉන්ද්‍රියන්ට දැනෙන වේදනාව, උණුසුම, සීතල වැනි කරුණු ඉතා ප්‍රබල සාධකයක් වුවහොත් සංවේදක නියුරෝන හරහා සුසුම්නාවේ පිහිටි අන්තරහාර නියුරෝන හරහා චාලක නියුරෝන දිගේ ආවේග ලබා දෙනවා. එතකොට ප්‍රතීක ක්‍රියාවක් සිදුවන අවස්ථා මොනවාද කියලා අපි බලමු. ප්‍රතීක ක්‍රියාවක් සිදුවන අවස්ථා කියන්නේ අපට මොළයට දැනුම් දෙන පණිවිඩ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ආකාරය. කියන්නේ උදාහරණයක් හැටියට කටුවක් ගැනීම, රත්තු යමක ගැටීම, තමාගේ හිසට ඉහලින් යමක් වැටෙන බව දුටු විට, ඇසට යමක් වැටුණු විට මේ විදියට ප්‍රතිචාර දක්වනවා.
ඔව් දුවේ පුතේ, අපි මිස් කතා කරා වගේ ප්‍රතීක ක්‍රියාවක් අපි ඔබ දන්නවා මේ ප්‍රතීක ක්‍රියාවකට ආවේග ගමන් කරන්නේ සුසුම්නාවෙන්. ප්‍රතීක දක්වන්නේ ප්‍රතීක ක්‍රියාවක් මොළේ දක්වා ගමන් කරන්නේ නැහැ. ඒකට ආවේග දක්වන්නේ සුසුම්නාවෙන්. එතකොට සුසුම්නාවෙන් මේ ආවේග හඳුනාගෙන ඉතා ඉක්මනින් ක්ෂණිකව අපි පාලනයකින් තොරව මේවට ප්‍රතිචාර දක්වනවා. ඔබ දන්නවා ඔබට කටුවක් ඇවුන විට, ඇසට යමක් වැටෙන විට, එහෙම නැත්නම් ඉහලින් යමක් එනවා දුටු විට ඔබ නොදැනුවත්ම මේ සඳහා ප්‍රතිචාරයක් දක්වනවා. එතකොට මේවා මොළය සම්බන්ධව සිදුවෙන දේවල් නොවේ. ඔබ දැන් රත් වූ යමක අපි අත ගැටුණා කියලා අපි ගැටෙනවත් සමගම ඒක ප්‍රතිචාර දක්වලා ක්‍රියාත්මකත් වෙනවා. එතකොට ඒකට අපි කොහොමද මේක අපි හඳුනාගන්නේ කියලා බලමු. ඔබ දන්නවා සම තමයි මෙතන ප්‍රතිග්‍රාහකී හැටියට රත් වූ යමක් අත ගැටුණාම සම තමයි ප්‍රතිග්‍රාහකී හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඊගවට සංවේදකයේ හඳුනාගෙන නියුරෝන සංවේදක නියුරෝන හරහා සුසුම්නාවේ පිහිටි අන්තරහාර නියුරෝන වලට මේ පණිවිඩය යන්නේ. රත් වූ යමක අත ගැටුණ විට ප්‍රතිග්‍රාහකයේ සමමගින් ටක් ගාලා සංවේදක නියුරෝන හරහා සුසුම්නාවේ පිහිටි අන්තරහාර නියුරෝන වලට දැනුම් දෙනවා. ඊට පස්සේ එතනින් චාලක නියුරෝන හරහා දේශීර්ෂ පේශිය අපි කියමුකෝ අත ගැටුණා නම් අතේ තියෙන දේශීර්ෂ පේශිය තමයි මේක ක්ෂණයකින් අත ඉවතට ගන්න උදව් කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාදාමය. මේ ක්‍රියාදාමය අපිට මේ ප්‍රතීක ක්‍රියාවක් ඔබට මේක පෙළපොතේ මේක පැහැදිලි කරලා හොඳින් දක්වලා තියෙනවා. මේක අපිට හඳුනා ගන්නට වෙනවා හොඳින් ප්‍රතීක ක්‍රියාවක් ක්‍රියාත්මක වන ආකාරය. සම සංවේදක ඉගාවට සුසුම්නාවේ පිහිටි අන්තරහාර නියුරෝන චාලක නියුරෝන දිශීර්ෂ පේශිය තමා කාරකයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඕක අපි ඉතා හොඳින් අවබෝධ කරගන්නට ඕනේ. ඔබේ පෙළපොතේ ඔබට සඳහන් කරලා දක්වලා ඇති කටුවක් ඇනෙන ආකාරය පිළිබඳව ඒ අවස්ථාවේදී කොහොමද අපේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියන එක රූප සටහනක් දක්වලා ඇති පෙළපොතේ. ඒකෙදි අපි ප්‍රතිග්‍රාහකය සමයට පතුලේ සම දක්වලා තියෙනවා. ඊගාට සංවේදක නියුරෝන හරහා කාරකයේ වෙත චාලක නියුරෝන මගින් ඒ පණිවිඩය ගිනිහිලා සුසුම්නාවෙන් සංවේදක නියුරෝන හරහා නැවත අපේ පාදයට ඒ පණිවිඩය ගිහිල්ලා එතනින් ඉතා වේගයෙන් ඉක්මනින් පාදයේ ඉවතට ගන්න ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඕක අපි ප්‍රතීක ක්‍රියාවක් හැටියට හඳුනා ගන්නට ඕනේ. ඊගාවට අපි බලමු තත්වාරෝපිත ප්‍රතීක ක්‍රියා. තත්වාරෝපිත ප්‍රතීක මොනවද කියන එක. ඔබ දන්නා අත්දැකීමක් මගින් ගොඩනැගෙන ප්‍රතීක මේ තත්වාරෝපිත ප්‍රතීක ලෙස හැඳින්වෙනවා. අපි කුඩා කාලේ ඔබ දන්නා හොඳින් දුවේ පුතේ පොඩි කාලේ අපි ලාම්පුවක් එහෙම පත්තු කරලා තිබ්බොත් ඕනෙම පොඩි එකෙක් ඒක අල්ලන්න උත්සාහ කරනවා. එතකොට මේක එක් අවස්ථාවක ඒක අල්ලලා පිච්චුනාම එයා දන්නවා මේකෙන් වේදනාවක් දැනෙනවා කියන එක. එතකොට මෙන්න මේ අවබෝධය. මෙන්න මේ අවබෝධය අපි හඳුන්වනවා තත්වාරෝපිත ප්‍රතීක ක්‍රියා කියලා. තත්වාරෝපිත ප්‍රතීක හැටියට අපි හඳුන්වනවා. එයාට මතක තියෙනවා ඒ සිදුවීම. එතකොට ඒ මතකයත් එක්ක ඇති වෙන දේ. අපි දැන් අපි දන්නවා විදුලි රැහැනක් ඇල්ලුවොත් විදුලිය වදිනවා. රත් වෙච්ච යමක අත ගැටුනොත් පිච්චෙනවා. ඊගාවට කටුවක් ඇවුනොත් වේදනාවක් දැනෙනවා. එතකොට මෙන්න මේවා මේ වගේ අපි ආරක්ෂා වෙනවා. මෙන්න මේ ආරක්ෂා වෙන්නේ මේ අපේ තත්වාරෝපිත ප්‍රතීක ක්‍රියාත්මක වෙන නිසා. අපි ඒවා හිතේ මතකයේ තබාගෙන ක්‍රියාත්මක කරනවා. ඊගාවට ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක මොනවද? අපි දැන් මේ ඉහළ කතා කරා අපිට ස්නායු පද්ධතියේ තියෙන වැදගත්කම, ඒකෙන් කරන කාර්ය. එතකොට මෙන්න මේ කාර්ය සහ මේ එහි තියෙන වැදගත්කම පවත්වා ගන්න නම් අපි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක අපි හොඳින් හඳුනා ගන්නට ඕනේ. එතකොට ඒ බාධා හඳුනාගෙන අපි ඒ බාධා මගහැර ගැනීමට උත්සාහ කළ යුතුයි. ඔව් දුවේ පුතේ, බලමු අපි මේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක මොනවද කියලා. ඔබ දන්නවා හොඳින්ම එකක් තමයි දුම් වැටි පානේ. දුම් සහ ඔය මද්‍රව්‍ය භාවිතය. ඊගාවට අපිට සමහර අවස්ථාවලදී දකින්න පුළුවන් ජානමය වශයෙන් නැති වෙන බාධක. එක්කෝ සමහර අවස්ථාවලදී අපි අත්දැකලා තියෙනවා දරු ප්‍රසූතියේදී සිදුවෙන වැරදි දේවල් නිසා සමහර වෙලාවට වෛද්‍යවරයා දරුවා ඇදලා ගන්න අවස්ථාවලදී එහෙම නැත්නම් පසුව දරුවා ඔසවන අවස්ථාවලදී අර එහෙම මේ වගේ අවස්ථාවලදී සිදුවෙන වැරදි චලන නිසා දරුවා ජානමය වශයෙන් එහෙම නැත්නම් මවගෙන් හා පියාගෙන් එන ජාන විකෘතිතාවයක් නිසා හෝ මේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා සිදු වෙන අවස්ථා අපි අනන්තවත් අහලා දැකලා තියෙනවා. එතකොට මෙන්න මේවා මේවායින් අපි පුළුවන් තරම් පරිස්සමින් අපේ ස්නායු පද්ධතිය රැක ගන්නට ඕනේ. ඊගාට තමයි ගර්භණී සමයේ ඇති වෙන තත්ත්ව. ගර්භණී කාලයේදී වැරදි ඉරියව් නිසා සමහරට දරුවට නොයෙක් අපහසුතා පැමිණෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවවලදී දරුවාගේ ස්නායු ආබාධ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊටවට දරු උපතේදී ඇති වෙන තත්ත්වාර මම ඉස්සෙල්ලා මතක් කරා වගේ වෛද්‍යවරුන්ගේ වැරදි සිදුවීම් නිසා සමහරලාට ස්නායු ආබාධ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඊටවට පෝෂණ ඌනතා නිසා ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වය ප්‍රමාද වෙන්නට පුළුවන්. ඊගාට අපි බලමු දුවේ පුතේ ස්නායු පද්ධතිය ආරක්ෂාවට කළ යුතු දේවල් මොනවද කියලා.
හොඳයි දුවේ පුතේ, ස්නායු පද්ධතිය ආරක්ෂාව සඳහා අපි කළ යුතු දේවල් මේ වෙනකොට ඔබ දන්නවා ඇති. නැවතත් මතක් කරන්නම්, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, ගර්භණී හා යෝන් වියේ කාන්තාවන් නිසි පෝෂණය ලබා ගැනීම, ව්‍යායාම් කිරීම, ආතති වලින් තොරවීම, විවේකය හා නිින්ද ලබා ගැනීම, සංවේදී ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම. නැවතත් ඔබ ලියා ගන්නවා නම් ඔබට ලියා ගන්න පුළුවන් ස්නායු පද්ධතිය ආරක්ෂාවට කළ යුතු දේවල්. තුම්බැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, ගර්භණී හා යෝන් වියේ කාන්තාවන් නිසි පෝෂණය ලබා ගැනීම, ව්‍යායාම් කිරීම, ආතති වලින් තොරවීම, විවේකය හා නිින්ද ලබා ගැනීම සහ සංවේදී ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම. අපි බලමු චලන සඳහා අවශ්‍ය ශක්තිය සැපීම කොහොමද කියලා. ඔව්, ඔබ දන්නා අප දිනක් උදා වීමත් සමග අපි කරන චලන කුපමණ සිදු කරනවද කියලා. එසේම අප රාත්‍රී නිින්දට ගිය විට චලන සිදු නොවුවත් ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන් ක්‍රියාකාරීව නොනවත්වා සිදුවන බව ඔබ දන්නවා. මේ සියලු දේ සිදුවන්නේ පේශි සංකෝචනය හා ඉහිල්වීමක් සිදුවීම චලන සිදු කිරීමට ප්‍රධානම හේතුව වශයෙන් අපි හඳුන්වා දෙනවා. මෙම පේශි සංකෝචනය සහ ශක්තිය අවශ්‍ය වෙනවා. මෙම ශක්තිය ලැබෙන්නේ අප ගන්නා ශක්තිජනක ආහාර තුලින්. එතකොට අප ගන්නා ශක්තිජනක ආහාර කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස්, ඇඩ්නෝසින් ට්‍රයිෆොස්ෆේට්, මෙම ATP පේශිය සෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියා තුලදී ශක්තිය ලෙස දහනය කරනවා.
චලන සඳහා අපිට ශක්තිය අවශ්‍යයි. ඔබ හොඳින් දන්නවා අපි හිටගෙන ඉන්නේ, අපි ඇවිදින්නේ, අපි කතා කරන්නේ, මේ සෑම චලනයක් සඳහාම අපිට ශක්තිය අවශ්‍යයි. එතකොට මේ ශක්තිය අපිට ලබාගන්නේ අපේ ශක්තිජනක ආහාර මගින්. එතකොට මේ ශක්තිජනක ආහාර මගින් ලැබෙන ශක්තිය අපිට පරිවර්තනය වෙනවා. ඒ ශක්තිය අපි ඔබ දන්නවා අපි වෙළඳපොළෙන් ලබා ගන්න ආහාරවල අපිට ශක්තිය ලබා ගන්න ආහාර වෙනම කාණ්ඩයක් තියෙනවා. ඔබ දන්නවා බත්, ඉන්දියාප, පෙට්ටු, රොටි මේ වගේ ආහාර අපිට ශක්තිය ලබා දෙන ආහාර. ඒවා අපිට කාබෝහයිඩ්‍රේට් තමයි ඒකේ අපේ ප්‍රධාන ආහාර සංගතකයේ හැටියට අපිට ලැබෙන්නේ. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ඊගාවට පරිවර්තනය වෙනවා ග්ලූකෝස් බවට. ග්ලූකෝස් බවට පරිවර්තනය වෙලා ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් බවට පරිවර්තනය වුණාන් පස්සේ තමයි ශක්තිය නිර්මාණය කරන්නට පේශී තුලට හැකියාව ලැබෙන්නේ. ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන්නේ ඔබ දන්නවා ෆොස්ෆේට් කාණ්ඩ තුනක්. මේ ෆොස්ෆේට් කාණ්ඩ තුනක් ට්‍රයි කියන්නේ තුන. එතකොට ෆොස්ෆේට් කාණ්ඩ තුනක් තමයි මේ ශක්ති දහනයේ ක්‍රියාවලිය සඳහා නිර්මාණය වෙන්නේ. එතකොට ඇඩිනොසින් ෆොස්ෆේට් කියන කාණ්ඩ තුන අවසාන ෆොස්ෆේට් කාණ්ඩේ තමයි ශක්තිය හැටියට පේශිය තුලින් ශෛලය තුලින් ඉවතට යන්නේ. එතකොට පේශි එක එක ෆොස්ෆේට් කාණ්ඩයක් ඉවත් වුනහම ඉතුරු වෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩ දෙකයි. එතකොට මේ ෆොස්ෆේට් කාණ්ඩ දෙකට අපි කියනවා ඇඩිනොසින් ඩයිෆොස්ෆේට් කියලා. එතකොට මේ ඇඩිනොසින් ඩයිෆොස්ෆේට් නැවත ට්‍රයිෆොස්ෆේටය බවට පරිවර්තනය වුනහම තමයි ශක්තිය නිර්මාණය වෙන්නේ. මේක නිරන්තරයෙන් නිරායාසයෙන් ඉතා වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. ශෛලයක් තුළ මයිටොකොන්ඩ්‍රියා තුළ මේ ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් නිර්මාණය වෙනවා. වේගින් නිර්මාණයන එකක් දහන වෙනකොට තව එකක් ඉතා වේගෙන් ටට්ටක් ගාලා නිර්මාණය වෙනා තමයි මේ ශක්තිය මුදා හරින්නේ. එතකොට කොයි වෙලාවකවත් ඇඩිනොසින් ඩයිෆොස්ෆේට් වලට බෑ ශක්තියක් මුදා හරින්න. මොකද ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් තියෙන හින්දා. එහෙනම් අනිවාර්යයෙන්ම ෆොස්ෆේට් කාණ්ඩ තුනක් ඌ විට පමණයි ශක්තිය ශරීරයෙන් මුදා හරින්නේ. අපි මේක ඔබට තවත් හොඳින් පැහැදිලි කරමු. ඔබට සටහනක් තබා ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට අපි මතක් කරන්නම්. ශක්තිජනක ආහාර පරිවර්තන වෙන කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස්, ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් බවට. මෙම ATP පේශී ශෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියා තුලදී ශක්තිය ලෙස දහනය වෙනවා. ඕ දුවේ පුතේ, ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩ තුනක්. ඔබට P අකුරු P ධන P කියන ආකාරයට මේ ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියන සංඝටකය ලියා ගන්නට පුළුවන්. මෙයින් දැක්වෙන්නේ ඇඩිනොසින් සමග ෆොස්ෆේට් අණු තුනක් තිබෙන බව. A ධන A ධන A ධන P ධන P ධන P ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට්. ඊට පස්සේ මෙහෙම තියෙන මේ ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් ශක්තිය මුදා හැරීමට දායක වන්නේ අවසන් ෆොස්ෆේට් කාණ්ඩයේ. මෙම ශක්තිය මුදා හැරීම සමීකරණයක් මගින් දක්වනවා නම් ඒක ඇඩිනොසින් ඉරක් ෆොස්ෆේට් ශක්තිය මුදා හරින සලකුණ යොදලා අපිට පුළුවන් අවසාන ෆොස්ෆේට් කාණ්ඩය දක්වන්න ශක්තිය මුදා හැරියා කියන සලකුණ මගින්. මෙලෙස අවසන් ෆොස්ෆේට් කාණ්ඩයේ මුදා හැරීමෙන් ශක්තිය නිපදවූ පසු ඇඩිනොසින් සමග ඉතිරි වී ඇත්තේ ෆොස්ෆේට් කාණ්ඩ අණු දෙකක් පමණයි. එය ADP ලෙස හැඳින්වෙනවා. එතකොට ඇඩිනොසින් ඉරක් ෆොස්ෆේට් ධන ෆොස්ෆේට්. මෙහි ඉතිරි වී තියෙන ෆොස්ෆේට් කාණ්ඩ දෙකයි. මේ අණු දෙකක් බැවින් ශක්තිය මුදා හැරිය නොහැක. ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් තියෙනකොට ශක්තිය මුදා හැරීමට හැකියාවක් නැහැ. ශක්තිය මුදා හැරීමට නම් තැම්පත් ග්ලූකෝස් මගින් ෆොස්ෆේට් අණුවක් නිදහස් කළ යුතුයි. පේශිය තුල තැම්පත් වෙලා තියෙන ග්ලූකෝස් මගින් අනිවාර්යයෙන්ම ෆොස්ෆේට් කාණ්ඩයක් නිදහස් කරන්න ඕනේ මයිටොකොන්ඩ්‍රියා තුලට මේ ශක්තිය මුදා හැරීම සඳහා. එවිට නැවත ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් සෑදෙනවා. එතකොට මේ ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් නැවතත් ශක්තිය මුදා හැරනකොට අවසාන ෆොස්ෆේට් කාණ්ඩය දහණය වෙනවා. මෙලෙස ශක්තිය සැපීමේ ක්‍රියාවලිය ක්‍රීඩා ක්‍රියාකරකම් වලදී ශක්තිය සැපීම ප්‍රධාන ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. ඔන්න මේ ශක්තිය මුදා හැරීම ක්‍රමය නිරන්තරයෙන් අපේ ශරීරයේ සෑම කෙනෙක්ගේම ජීවි සෑම කෙනෙකුගේම මේ විදිහට ශක්තිය මුදා හරිනවා. නමුත් ක්‍රීඩකෙක් ගත්තාම අපි මේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේදී අපි කතා කරන්නේ මේ ක්‍රීඩා කරන පුද්ගලයෙකුගේ මේ ශක්තිය නිර්මාණය කරන ක්‍රම වැදගත්කම පිළිබඳව. ඔන්න මේ ක්‍රීඩකයෙකුගේ ශක්තිය නිර්මාණය කරන්නේ ක්‍රම දෙකක් අපි ඔබට හඳුන්වා දෙනවා. එකක් තමයි නිර්වායු ක්‍රමය. ක්‍රීඩකයෙකුගේ ශක්තිය නිර්මාණය අපි චලන සාමාන්‍ය එදිනෙදා කරන චලන නෙවෙයි ක්‍රීඩකයෙක් කරන්නේ. වේගවත් චලන සිදු කරනවා, සෙවෙන් චලන සිදු කරනවානේ. ඊගාට ශක්තිය වේගෙන් නිර්මාණය කරන අවස්ථාවල් දකින්න හම් වෙනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල්දී ශක්තිය නිර්මාණය කරන ආකාරය වෙනස් වෙනවා. එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි ශක්ති දහනයක් ක්‍රීඩකයෙකු සිදු කරනවා. එතකොට මේ ශක්ති දහනය කිරීමේදී ක්‍රම දෙකක් යටතේ ක්‍රීඩකයෙකුට ශක්තිය නිදහස් කරන්නට වෙනවා. එක තමයි නිර්වායු ක්‍රමය, නිර්වායු ශ්වසන ක්‍රමය. දෙවෙනි එක තමයි ස්වායු ක්‍රමය. එතකොට ඔබ අහලා ඇති මේ නිර්වායු සහ ස්වායු ක්‍රම කියන්නේ මොනවද කියලා අපි කතා කරමු. නිර්වායු ක්‍රමය කියන්නේ මොකද්ද කියන එක. නිර්වායු ක්‍රමයට කොහොමද ක්‍රීඩකයෙකුගේ ශක්තිය සපයන්නේ කියන එක. මෙම ක්‍රමයට ශක්තිය සපයීමේදී ඔක්සිජන් භාවිතා කරන්නේ නැහැ. ඔක්සිජන් භාවිතයට නොගෙන ශක්තිය සපයනවා. O2 නොමැති හේයින් ලැක්ටික් අම්ලය නිපද වෙනවා. මේ ඔටු භාවිතයට ගන්න නැති නිසා සුළු වේලාවකින් ශරීරයේ ලැක්ටික් අම්ලය නිර්මාණය වෙනවා. මෙම ක්‍රියාවලිය නිර්වායු ලැක්ටික් ක්‍රමය ලෙස හැඳින්වෙයි. පේශී තන්තු තුළ ඇති ග්ලයිකෝජන් ලැක්ටික් අම්ලය එකතු කිරීම ශක්තිය. එතකොට මෙන්න මේ පේශී තන්තු තුළ ඇති ග්ලයිකෝජන් ඉරක් ලැක්ටික් අම්ලය එකතු කිරීම ශක්තිය. ඔය විදිහට තමයි මේ ස්වායු ක්‍රමයට ශක්තිය සැපීමේ සමීකරණයක් හැටියට අපිට දක්වන්නට පුළුවන් වෙන්නේ. පේශිය තුළ ඇති ග්ලයිකෝජන් ඉරක් ලැක්ටික් අම්ලය එකතු කිරීම ශක්තිය. එතකොට මෙන්න මේ ක්‍රමයට ශක්තිය සැපිය හැක්කේ කෙටි කාලයකට පමණි. ඉතා වැදගත් වෙනවා මේ ක්‍රමයට අපිට ශක්තිය නිර්මාණය කරන්න පුළුවන් කෙටි කාලයක් පමණයි. ඒකට හේතු අපි පැහැදිලි කරන්නම් ඔබට. මෙම ක්‍රමයට ක්‍රියාකාරකම් වේගවත් සිදුවන හේන් ශක්තිය නිපදවීමේදී සෑදෙන ලැක්ටික් අම්ලය පේශිය තුල තැන්පත් වී එම හේතුවෙන් පේශී විඩාවට පත් වෙනවා. නැවත ලැබෙන විවේකයේ තුලින් නෝටු ලබාගෙන සෑදුණු ලැක්ටික් වියෝජනය කර ලැක්ටික් තැන්පත් වීමේ කාලය පුහුණුව තුලින් ප්‍රමාද කළ හැකි. ඔබ දන්නවා අපි වේගයෙන් ටික දුරක් දිවුවහම අපේ පේශී එහෙම නැත්නම් පාදයේ පේශී වැඩිපුරම මේ වේදනාවට ලක් වෙනවා. ඔසවන්නට බැරි අපහසුතාවයකට පත් වෙනවා. එතකොට මෙන්න මේ හේතුව සිද්ධ වෙන්නේ පාදයේ තුල ලැක්ටික් අම්ලය තැන්පත් වීම නිසා. මෙන්න මේ ලැක්ටික් අම්ලය තැන්පත් වීමේ කාලය ක්‍රීඩකයෙකුට පුළුවන් පුහුණුවත් සමග ටිකක් පස්සට ප්‍රමාද කරගන්නට. ඒ කියන්නේ දිගු කාලයක් පුහුණුවීම් වල නිරත වුනහම ලැක්ටික් නිර්මාණය වෙන කාලය මදක් ප්‍රමාද කරගන්නට හැකියාව ලැබෙනවා. එතකොට ඔබ දන්නවා ආධුනික ක්‍රීඩකයෙක් මීටර් 400ක් වගේ දුරක් දිවුවොත් එහෙම අවසාන ටික බොහොම හැමින් තමයි ධාවනයේ යෙදෙන්නේ. එතකොට ඒ හේතුව තමයි එයාගේ වේගය නිර්මාණය කරගන්නට හැකියාව පේශී තුල නැහැ. ලැක්ටික් අම්ලය තැන්පත් වෙලා පේශී සංකෝචනය සහ ඉහිල් කිරීමේ හැකියාව ප්‍රමාද කරනවා. මොකද ලැක්ටික් සමහරලාට ඒ ඔබ දකින්න ඇති ක්‍රීඩකයින්ගේ සමහරලාට මාංශ පේශී ඉරීමකට ලක් වෙනවා. එහෙම නැත්නම් කකුල අල්ලගෙන වාඩි වෙනවා, වැටෙනවා. මේ වගේ අවස්ථාවල් මීටර් 400 200 වගේ තරඟවලදී ඔබ දකින්න ඇති. එතකොට හේතුව තමයි මේ ලැක්ටික් අම්ලයේ තැම්පත් වෙලා තියෙද්දි තමන් වේගය නිර්මාණය කරගෙන ධාවනයේ යෙදෙන්නට උත්සාහ කරන අවස්ථාවවලදී පේශී වලට හැකියාවක් නැ සංකෝචනයේ ඉහිල්වීම සිද්ධ වෙන්න. මොකද ලැක්ටික් තියෙන නිසා. නමුත් බලහත්කාරයෙන් ඒ කාර්යය කරොත් එහෙම පේශී කැඩීමකට හෝ ඉරීමකට ලක් වෙන්නට පුළුවන්. මෙන්න මේ නිසා මේක දැඩි වේදනාකාරී තත්ත්වයක්. ඒ නිසා ක්‍රීඩකයෝ බොහෝ වෙලාවට මේ පාදය අල්ලගෙන වාඩි වෙනවා, එහෙම නැත්නම් වැටෙනවා. ඔබ දැකලා ඇති අනන්තවත් ඒ මෙන්න මේ නිර්වායු ක්‍රමයට ශක්තිය සැපීමේ ක්‍රියාවලියේදී සිදුවෙන ආබාධ තත්ත්වය. එතකොට මේක අපි පුහුණුව තුලින් මේ නිර්වායු පුහුණුව තුලින් අපි මේ තත්ත්වය මගහැර ගන්නට පුළුවන්. ඔබ දන්නවා පුහුණු ක්‍රීඩකයන් මීටර් 800 1500 වැනි ඉසව්වලදී තරඟයේ අවසාන කොටස සඳහා ශක්තිය සැපීමේදී නිර්වායු ලැක්ටික් ක්‍රමයට තමයි ශක්තිය සපයා ගන්නෙ. නිර්වායු ලැක්ටික් ක්‍රමයට පුහුණු ක්‍රීඩකයෙකු මීටර් 400 දුරක් අවසානයේ වේගය මන්දයක් සිදුවන්නේ නිර්වායු ලැක්ටික් ක්‍රමයට ශක්තිය නිපදවීමට නොහැකි නිසා. ලැක්ටික් තැන්පත් වීම හේතුවෙන් පේශිය චලනයේ අපහසු වන නිසා. එතකොට ඔබට හොඳින් අවබෝධ වෙන්නට ඇති නොපුහුණු ක්‍රීඩකයෙකු මීටර් 400ක් දිවුවාම ඔහුගේ වේගය මන්දනය වෙනවා, කියන්නේ අඩු වෙනවා. අඩු වෙන්න හේතුව තමයි අර මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ පේශිය තුල ලැක්ටික් අම්ලය තැන්පත් වීම ප්‍රධානම හේතුව. හරි. එහෙනම් ඔන්න ඔබට හොඳින් මතක තියාගන්නට පුළුවන් අපේ ශක්ති නිෂ්පාදන ක්‍රියාවලියේ නිර්වායු ක්‍රමයට ශක්තිය සපයන ආකාරය පිළිබඳව. ඊගවට අපි බලමු ස්වායු ක්‍රමයට කොහොමද ශක්තිය සපයන්නේ කියන එක. මෙම ක්‍රමයේදී ATP අවසන් ෆොස්ෆේට් කාණ්ඩයේ දහනය වීමෙන් ශක්තිය නිපදවන අතර ශක්තිය මුදාහැරීමෙන් පසු ATP ADP බවට පත්වෙනවා. ADP ATP බවට ග්ලූකෝස් හා මේදා අම්ල ඔක්සිජන් සමග එකතු වී ඔක්සිකරණ ක්‍රියාවලියක් මගින් ෆොස්ෆේට් නිරන්තරයෙන් සැපීමට මෙම ක්‍රමයට හැකියාවක් තියෙනවා. ඔබ දන්නවා දිගු දුරක් ධාවනීය දෙනකොට ඔය මැරතන් එහෙම නැත්නම් පාපැදි තරඟ ඊගාවට මීටර 1500 වගේ දිගු ධාවන තරඟවලදී ක්‍රීඩකයාගේ වේගය අර මීටර 100-400 දුවන වේගෙන් දුවන්න අපහසුයි. මොකද යාලා ශක්තිය නිර්මාණය කරන්නේ ඔක්සිජන් ලබාගෙන. එතකොට නිරන්තරයෙන් ඔක්සිජන් ලබාගෙන ශක්තිය උදාහරණ නිසා එයාලට දිගු කාලයක් තරඟ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ශක්ති සැපීමේ ක්‍රියාවලිය ඔක්සිජන් භාවිතා කරමින් කරන නිසා මේකට අපි කියනවා සායු ප්‍රමේයට ශක්තිය සපයනවා කියන එක. ඔබට පැහැදිලිද? නිරන්තරයෙන් ඔක්සිජන් භාවිතයට ගනිමින් ශක්තිය සැපීමේ ක්‍රියාවලිය තමයි මේ ස්වායු ශසන ක්‍රමය හැටියට අපි හඳුන්වන්නේ. මෙහි නිරන්තරයෙන් පොස්ෆේට් දහනය සඳහා ශසන ක්‍රියාවලිය මගින් ඔක්සිජන් සපයනවා මයිටොකොන්ඩ්‍රියා තුළට. එතකොට මයිටොකොන්ඩ්‍රියා තුළ ශක්තිය දහනය සිදුවෙන්නේ ඔක්සිජන් එක්ක එකතු වෙලා. දැන් අර නිර්වායු ක්‍රමේදී අපි කිව්වේ ඔක්සිජන් භාවිතා කරන්නේ නැතුව ශක්තිය සපයනවා කියන එක. එදන් ඔබට හොඳින් පැහැදිලි ඇති නිර්වායු ක්‍රමය සහ ස්වායු ක්‍රමයට ශක්තිය සපයීමේ ක්‍රියාවලියේදී ඇති වෙනස. ඔක්සිජන් ක්‍රියාවලියක් මගින් ෆොස්ෆේට් නිරන්තරයෙන් සැපීමට මෙම ක්‍රමය මගින් හැකියාව ලැබෙයි. මෙහි අතුරුඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් හා ජලය පිට වෙනවා. ඔබ දන්නවා මෙම ක්‍රමයට ශක්තිය සපයලා චලන දක්වනකොට අවසානයේ අතුරුඵලයක් හැටියට කාබන් ඩයොක්සයිඩ් හා ජලය තමයි අතුරුඵලයක් හැටියට නිර්මාණය වෙන්නේ. අපි ශ්වසන ක්‍රියාවලියේදී අපෙන් පිට වෙන්නේ ප්‍රාශ්වාස වාතයේදී කාබන් ඩයොක්සයිඩ්. එතකොට ශරීරයේ දහඩිය දාලා ජලය පිට වෙනවා. අර ජල වාෂ්පත් එක්ක අපේ ශ්වසන ප්‍රාශ්වාස වාතයේත් ජල වාෂ්ප හැටියට පරිසරයට මුදාහරිනවා. එතකොට මෙන්න මේ ක්‍රමය අපි සමීකරණයක් ආකාරයට දැක්වුවොත් එහෙම ග්ලූකෝස් මේදාම්ල මගින් තමයි ශක්තිය සපයන්නේ. O2 කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීම ජලය දන ශක්තිය. ඔන්න ඔය සමීකරණයෙන් අපිට මේ ස්වායු ක්‍රමය පැහැදිලි කරන්න පුළුවන්. ග්ලූකෝස් මේදාම්ල ඔක්සිජන් ඊගාවට කාබන් ඩයොක්සයිඩ් අතුරුඵලයක් හැටියට ජලයට එකතු කිරීම ජලය එකතු කිරීම ශක්තිය. මෙන්න මේ සමීකරණය ආකාරයෙන් අපිට පුළුවන් ස්වායු ශ්වසන ක්‍රමයට ශක්තිය සැපීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්නට. මෙම ක්‍රමය මගින් දිගු දුර ධාවන සෞමෙන්ම පාපන්දු රග පාපැදි වැනි ක්‍රීඩා සඳහාද මෙම ක්‍රමයට ශක්තිය සපයන ස්වායු ක්‍රමයට ශක්තිය සපයන ක්‍රීඩා අපිට ඇහුවොත් කියන්නට පුළුවන් වෙන්න ඕනේ දිගු වේලාවක් කරන ක්‍රියාකාරකම් මැරතන් පාපැදි තරඟ ඔරු පැදීමේ තරඟ ඊගාවට පාපන්දු වගේ දිගු වේලාවක් ක්‍රියාකාරකම් කරන ක්‍රීඩා අපි මේ ස්වායු ශසනයෙන් සිද්ධ වෙනවා. ඉහත ක්‍රම දෙකට අමතරව ක්ෂණික ක්‍රියාකාරකම් සඳහා ශක්තිය සැපයුනේ ක්‍රියාටින් ෆොස්ෆේට් මගිනි. මෙම සංයෝගය ඉතා වේගෙන් හා ක්ෂණික ක්‍රියාකාරකම් වලදී ඉතා කෙටි කාලයක් තුළදී ශක්තිය සැපයයි. මෙහිදී සිදුවන්නේ ක්‍රියාටින් හා ෆොස්ෆේට් වෙන්නීමෙන් නිපදෙන ADP නැවත ATPවට පත් කිරීමට සහාය වේ. ඔබ දන්නවා අපේ ඉතා වේගෙන් සිදුවන චලන අවස්ථාවල් තියෙනවා. කෙටි දුර ධාවන තරඟවලදී අපි ආරම්භ යෝගාවේ අවස්ථාවක ගත්තොත් එහෙම මේ ආරම්භක පූර්වෙන් නික්මෙන අවස්ථාවට ශක්තිය සපයන්නේ මේ ක්‍රියාටින් ෆොස්ෆේට් කියන සංයෝගය මගින්. ශරීරයේ නිර්මාණය වෙලා තියෙන ක්‍රියාටින් ෆොස්ෆේට් සංයෝගය මගින් තමයි අර වෙඩි හඬත් සමග ඇසෙන ප්‍රතික්‍රියාවට ආරම්භක පූර්වෙන් නික්මෙන අවස්ථාව. ක්‍රීඩකෙක් ආරම්භක පූර්වෙන් නික්මෙන අවස්ථාවේදී පාදයේ තියෙන ක්‍රියාටින් ෆොස්ෆේට් තමයි ශක්තිය හැටියට නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ ආරම්භයේ නික්මීමේ අවස්ථාව ඊගාවට විතා තප්පර 6ක විතර පොඩි කෙටි කාලයක ශක්තිය සපයන ක්‍රියාකාරකම් වලදී බොහෝ විට මේ ක්‍රියාටින් ෆොස්ෆේට් තමයි සහයෝගය දක්වන්නේ. ඔව් දුවේ පුතේ, අපි ඊගාවට බලමු ව්‍යායාමයේදී පේශී පද්ධතියේ දායකත්වය කොහොමද සිදුවෙන්නේ කියන කාරණේ.
ඔව් දුවේ පුතේ, ව්‍යායාම කරන අවස්ථාවල පේශී පද්ධතියේ දායකත්වය කොයි තරම් වැදගත්ද ඒ වගේම කොහොමද වෙන්නේ කියන එක අපි බලමු. චලන සඳහා පේශී දායකත්වය අවශ්‍ය වෙනවා. ඔව් දුවේ පුතේ චලන සඳහා පේශී දායකත්වය අවශ්‍ය වෙනවා. එකට චලන සඳහා ශක්තිය සැපීමටද පේශී අවශ්‍ය වෙනවා. ශක්තිය සැපීමේ ක්‍රම අනුව ශක්තිය සැපීමේ හැකියාවක් අපි සතුව තිබෙනවා. ශක්තිය සැපීමේ ක්‍රම අනුව ශක්තිය සැපීමේ හැකියාව ඔබට තිබෙනවා. ළඟට චලන සඳහා වැඩි බලයක් යොදන පේශී විශාල හා ශක්තිමත් පේශී ලෙස පිහිටා තිබෙනවා. චලන සඳහා වැඩි බලයක් යොදන පේශී විශාල හා ශක්තිමත් ලෙස පිහිටා තිබෙනවා. ළඟට පුහුණුව මගින් හරස්ක වර්ගඵලය වැඩි කරගන්න පුළුවන්. පුහුණුව මගින් හරස්ක වර්ගඵලය වැඩි කරගන්න පුළුවන්. ළඟට පුහුණුව මගින් සෛල තුල මයිටොකොන්ඩ්‍රියා වැඩි කරගන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියා වැඩිවීම හේතුවෙන් ATP නිපදවීමත් වැඩි වෙනවා. ළඟට පේශි තුල නිපදවෙන ලැක්ටික් අම්ලය බිඳහෙලීමේ ක්‍රියාවලිය ඉක්මනින්ම සිදු වෙනවා. පේශි තුල නිපදවෙන ලැක්ටික් අම්ලය බිඳහෙලීමේ ක්‍රියාවලිය ඉක්මන් වීමකින් සිදු වෙනවා. ඊළඟට ක්‍රියාකාරීත්වයෙන් වැඩි හා වැඩියෙන් බලය යොදන පේශි විශාලත්වයෙන් හා ශක්තිමත් බවෙන් වැඩි වෙනවා. විහිසකර ක්‍රියාකාරකම් වලදී පේශි වලට අනතුරු සිදුවීම වැළැක්වීම සඳහා ලැක්ටික් නිර්මාණයේ වී පේශි විඩාවට පත් කරනවා. විහිසකර ක්‍රියාකාරකම් වලදී පේශි වලට අනතුරු සිදුවීම වැළැක්වීම සඳහා ලැක්ටික් නිර්මාණයේ වී පේශි විඩාවට පත් කරනවා. ළඟට පුහුණුවේදී රුධිර කේශනාලිකා ඝනත්වය වැඩි කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ලැක්ටික් අම්ලය නිපදවීමේ කාලය පුහුණුව මගින් ප්‍රමාද කරන්න පුළුවන්. ලැක්ටික් අම්ලය නිපදවීමේ කාලය පුහුණුව මගින් ප්‍රමාද කරන්න හැකියාවක් තියෙනවා. ළඟට දිගු කාලීන පුහුණුවේදී හෘද පේශී ඝනත්වය වැඩි වෙනවා. දිගු කාලීන පුහුණුවේදී හෘද පේශී ඝනත්වය වැඩි වෙනවා.
ඔව් දුවේ පුතේ ඔබට හොඳින් මතක ඇති අර කිව්ව කාරණා ටික අපි නැවත පොඩ්ඩක් මතක් කරමු. චලන සඳහා පේශි ශක්තිය අවශ්‍ය වෙනවා. චලන සඳහා ශක්තිය සැපීමට පේශි අවශ්‍යයි. ශක්තිය සැපීමේ ක්‍රම අනුව ශක්තිය සැපීමේ හැකියාවක් තියෙනවා. සැපීමේ ක්‍රම අනුව ශක්තිය සැපීමේ අපි අර ස්වායු නිර්වායු ක්‍රම අනුව ශක්තිය සැපීමේ හැකියාව තියෙනවා පේශි වලට. ඊළඟට චලන සඳහා වැඩි බලයක් යොදන පේශි විශාල හා ශක්තිමත් පේශි ලෙස පිහිටලා තියෙනවා. ඔබ දන්නවා පාදයේ පාදයේ සහ පාද කලව ඊගාවට අපි පාදයේ තියෙන කෙණ්ඩා පේශි ඊගාවට අත්වල තියෙන ත්‍රිශීර්ෂ පේශි ද්විශීර්ෂ පේශි වගේ පේශි විශාලයෙන් විශාලත්වයෙන් පිහිටලා තින්නේ. මොකද ඒවා ශරීරයේ දරා සිටිනවා ඊගාවට වැඩි බරක් ඔසවන්න දායක වෙන නිසා. එතකොට ඒ පේශි විශාලත්වයෙන් ලොකුයි වැඩි. පුහුණුව මගින් හරස්කඩ වර්ගඵලය වැඩි කරගන්නට පුළුවන්. අපි ඔබ දන්නවා කාය වර්ධන ක්‍රීඩකයෝ හැම එයාලගේ පේශී වර්ධ වැඩි කරගන්න පුළුවන්. පේශී විශාල කරගන්නට පුළුවන්. මොකද එයාලා බර ඔසවලා තමයි මේ පේශී විශාල කරන්නේ. එතකොට වැඩි ශක්තියක් යොදන්න ඒ පේශී වලට හැකියාව තියෙනවා. ඊගාට මේ පේශී තුල මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩි කරගන්නට පුළුවන්. පේශී වැඩි වෙනවත් එක්කම පේශීම් වල මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණයත් වැඩි වෙනවා. ඊගාට පේශී තුල නිපදවන ලැක්ටික් අම්ලයේ බිඳහෙලීමේ ක්‍රියාවලිය ඉක්මනින් සිද වෙනවා. ලැක්ටික් අම්ලයේ නිර්මාණය වෙන එක ඉක්මනින්ම නැති වෙලත් යනවා. ඊගාට ක්‍රියාකාරීත්වයෙන් වැඩි හා වැඩි බලයක් යොදන පේශී විශාලත්වයෙන් හා ශක්තියෙන් වැඩි. ඒක අපි පැහැදිලි කරා. වෙහෙසකර ක්‍රියාකාරකම් වලදී පේශී වලට අනතුරු සිදුවීම වැළැක්වීම සඳහා ලැක්ටික් නිර්මාණය වී පේශී විඩාවට පත් කරනවා. ඔබ දන්නවා ලැක්ටික් නිර්මාණය වෙලා පේශිය තුල තියෙද්දී අපහසුතාවයක් වේදනාවක් දැනෙනවා. නමුත් ඒ වේදනාවත් නොතකා ක්‍රියාකාරකම් වල යෙදුණ තමා පේශිය අනතුරකට පත් වෙන්නේ. ඒක නිසා අර ලැක්ටික් නිර්මාණය වෙලා චලන ඒ අපහසුතාවක් දැනුවත් කරන්නේ මෙතනින් එහාට චලන මේ වේගයෙන් කරන්නට එපා කියන එක දැනුවත් කරන්න තමයි ලැක්ටික් නිර්මාණය වෙලා සිදු කරන කාර්යය සිද්ධ වෙන්නේ. එතකොට එතනින් එහාට ඒක නොතකයි වේදනාව නොතකා තමන් චලන කරන්න ගියොත් එහෙම පේශිවලට විශාල අනතුරු සිදු වෙන්නට පුළුවන්. ඊගාට පුහුණුවේදී රුධිර කේශනාලිකා ඝනත්වය වැඩි කරගන්නට පුළුවන්. පේශිය විශාල වෙනවත් එක්කම රුධිර කේශනාලිකාත් ශක්තිය සැපීමට රුධිර සැපීමට අවශ්‍ය රුධිර කේශනාලිකා ප්‍රමාණය වැඩි වෙනවා. ලැක්ටික් ඇම්ලයේ නිපදීමේ කාලය පුහුණුව මගින් ප්‍රමාද කරන්නට පුළුවන්. පුහුණු කාලය දිගු කාලයක් පුහුණු වෙද්දී මේ ලැක්ටික් නිර්මාණය වෙනක ප්‍රමාද කරගන්නට පුළුවන්. දිගු කාලීන පුහුණුවේදී හෘද පේශී ඝනත්වය වැඩි වෙනවා. ඔබ දන්නවා අපේ හෘදයේ පේශී ඒවා පේශී වර්ග තුනක් අපි කතා කරා පේශී පද්ධතිය ගැන කතා කරද්දී. එතකොට හෘද පේශී හෘදයේ පමණයි තියෙන්නේ. එතකොට මේ පේශිය අර ලොකු ප්‍රමාණිකින් රුධිරය පිට කරන්නට අවශ්‍ය නිසා විශාල ප්‍රමාණයක් සමහර විශාල ක්‍රියාකාරකම් වලදී ලොකු රුධිර ප්‍රමාණයක් එකවර හෘදයෙන් පිට කරන්නට අවශ්‍යයි. එතකොට මේ කාර්ය කරන්න හෘද පේශී ශක්තිමත් වෙන්න ඕනේ. ඒ හෘද පේශී ශක්තිමත් වෙන්න නම් මේ චලන ක්‍රියාකාරකම් සිදු වෙන්නටම ඕනේ. හෘද පේශී ඝනත්වයෙන් වැඩි වෙනවා. එතකොට ඒ ඝනත්වයෙන් වැඩි වෙනකොට ලොකු රුධිර ප්‍රමාණයක් එකවර හෘදයෙන් පිට කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට මෙන්න මේ ව්‍යායාම් කිරීමේදී අපේ පේශී පද්ධතියට ලැබෙන වාසි තමයි මේ අපි කතා කරේ. ඊගාට ව්‍යායාමයේදී අස්ථි පද්ධතියෙන් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලමු. අස්ථි පද්ධතියේ සිදුවන වෙනස්කම් මොනවද කියලා. සිරුරේ සියලු අස්ථි විවිධ ක්‍රියාකාරකම් වලදී දායකත්වය ලබා දෙනවා. ඔබ දන්නවා ඕනෑම ක්‍රියාකාරකමක් සඳහා අස්ථි දායකත්වය ලබා දෙනවා. සිරුරේ බර දරා ගැනීම හා ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාවට දායක වෙනවා. අපේ සිරුර කෙලින් තියාගෙන ඉන්නේ මේ අස්ථි පද්ධතිය නිසා. එතකොට අස්ථි පද්ධතිය ඒ කාර්ය කරනවා වගේම අස්ථි ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන අපේ වැදගත් ඉන්ද්‍රියන් රාශියක් ආරක්ෂා කරනවා. ඔබ දන්නවා මොළය ආරක්ෂා කරන්නේ අපේ හිස් කබලේ පැතලි අස්ථි මගින්. එතකොට හිසට තද ප්‍රහාරයක් වැදුනොත් එහෙම මේ පැතලි අස්ථි මගින් ඒක පාලනය කරගන්නට හැකියාව තියෙනවා. ගාවට සිරුරේ බර දරා ගැනීම ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාවට දායක වීම. ගාට ශරීරයේ මුළු බර දරා ගැනීමට හැකියන පූර්ව හා අපර ගාත්‍ර අස්ථි දිගින් හා ශක්තියෙන් වැඩි වීම. ඔබ දන්නවා පාදයේ තියෙන ප්‍රගණ්ඩ අස්ථි එහෙම දිගින් වැඩි. ඒ බර විශාල ප්‍රමාණයක් දරාගෙන ඉන්නට හැකියාව තියෙන නිසා. ගාට උකුල් අස්ථියේ පිහිටි ගෝල කුවර සන්ධිය නිසා පාදයේ චලනයේ පරාසය වැඩි කරගන්නට හැකියාව තියෙනවා. ඔබ දන්නවා අපේ උකුල් අස්ථියේ ශ්‍රෝණි මේකලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රගණ්ඩ අස්ථිය යග. එතකොට ප්‍රගණ්ඩ අස්ථියයි ශ්‍රෝණි මේකලාවයි අතර ගෝල කුහර සන්ධියකින් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට චලනය කරන්න පුළුවන් විශාල පරාසයක් නිර්මාණය වෙනවා. ඊටකට ඇට්ලස් කශේරුව පිහිටීම නිසා හිස චලනය කිරීමේ පහසු. අපිට හිස හොඳින් එහාට මෙහාට චලනය කරන්න පහසු වෙන්නේ මේ ඇට්ලස් කශේරුව නිසා. ගාට පේශී කණ්ඩරා මගින් අස්ථිය හා සම්බන්ධ වන අතර පේශී චලනය පහසු කිරීම. පේශී කණ්ඩරා මගින් අස්ථිය හා සම්බන්ධ වන අතර පේශී චලනය පහසු කිරීම. ඔබ දන්නවා අපේ පේශියක් ආරක්ෂා කරලා බැඳලා තියෙනවා පටකයක් මගින්. ඒක තුනි ටිෂුවක් මගින්. ඒක ටිෂු එකක් කියලා කියනවා අපි. එතකොට මේ ටිෂු පටකය මගින් ආරක්ෂා කරලා බැඳලා තියෙනවා වගේම අගට මේ පටලය කණ්ඩරාවක් ලෙස නිර්මාණය වෙලා අස්ථියත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට අස්ථියේ ඔබ දන්නවා අපි කතා කරනවා අස්ථියේ ඇට මිදුළු තුළ තමයි රුධිරය නිර්මාණය කරන්නේ. එතකොට මේ නිර්මාණය වෙන රුධිරය ගමන් කරන්නේ මේ කණ්ඩරා හරහා තමයි රුධිරය ලබා දෙන්නේ පේශියට. එතකොට මේ කණ්ඩරා ඉතාමත් ශක්තිමත් කියන්නේ මේ ඕනෑම වේග ක්‍රියාකාරකම පාලනය කර ගැනීමේ හැකියාව මේ කණ්ඩරාවලට තියෙනවා. කණ්ඩරාවක් අපි කැඩෙන අවස්ථාවක් දකින්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. ඊගාට කශේරුවේ චලන පරාසය පුහුණුවේදී වැඩ කරගත හැකිවීම. ඔබ දන්නවා මේ කශේරු කියන්නේ අපේ කොන්දුවැට පෙළ. මේ චල අපි දැන් අපි මේ වැඩිවියටපත් වෙනවා. වැඩිවියේදී අපිට චලන පරාසය බොහොම අඩු වේගෙන යනවා. නමුත් කුඩා කාලයේදී මේ කොන්දුවැට පෙළේ චලන පරාසය ඔබ දැකලා ඇති. ජිම්නාස්ටික් ක්‍රීඩකින් ගිහිම විශා මේ කොන්දුවැට පෙළ ඕනෑම පැත්තකට නැමීමේ හැකියාව තියෙනවා. එතකොට මේ චලන පරාසය වැඩි කරගන්නට හැකියාව තියෙනවා. ඊගාට පාද පතුලේ අස්ථි ඇවිදීමට පහසු වෙන ලෙස සැකසීම. ඔබ දන්නවා කූර්චාස්ති කියලා අපි හඳුන්වනවා අස්ථි කැබලි කීපයකින් තමයි යටිපතුලේ අපේ පාදයේ පතුලේ අස්ථි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පැනීම් වලදී එහෙම අපේ කෂේරුවට හෝ හිස් කබලට නැත්නම් මොළයට මේ ඝර්ෂණය පාලනය කරන්න මේ පාද අස්ථි බොහොම සියුම් ලෙස නිර්මාණය වෙලා තියෙන. එතකොට ඝර්ෂණය එහෙම අඩු කරගන්න හැකියාව ලැබෙන්නේ මේ පාදයේ තියෙන කෝරුච අස්ථි විශාල ප්‍රමාණයක් කම්පනය පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඊගාට පාදවල පිහිටි සන්ධි මගින් සිරුරට දෙන්න කම්පන පාලනය කරගන්නවා. ඊගාට චලන පහසු කර ගැනීමට අස්ථි පද්ධතිය ලීවරයක් ලෙස දායකත්වය ලබා දෙන්න. එතකොට ඔන්න ඔබ අස්ථි පද්ධතියෙන් අපිට ලැබෙන වාසි රාශියක් හඳුනා ගන්නට ලැබුණා. ඊගාට අපි බලමු ව්‍යායාමයේදී ස්නායු පද්ධතියේ දායකත්වය කොහොමද අපිට ලැබෙන්නේ කියන කාරණය.
හොඳයි දුවේ පුතේ, දැන් ඔබට මෙතෙක් පැහැදිලි කළ ආකාරයට අවසන් වශයෙන් අපි කතා කරන්නේ ව්‍යායාමයේදී ස්නායු පද්ධතියේ දායකත්වය කොහොමද කියන එක. ස්නායු පේශී සමායෝජනයේ වර්ධනය සඳහා දායක වීමක් සිදු වෙනවා. ඒ වගේම ප්‍රතික්‍රියා වේගය සංවර්ධනය වෙනවා. සංවේදී ඉන්ද්‍රියයන් හොඳින් ක්‍රියාත්මක කරන අතර ක්‍රීඩාව පුහුණුව සඳහා අවශ්‍ය තත්ත්වාරෝපිත ප්‍රතික සංවර්ධනය සිදු වෙනවා. තව ව්‍යායාමයේදී අනුවේගී පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිවීමක් සිදු වෙන අතර විවේකයේදී ප්‍රත්‍යානුවේගී පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිවීමක් සිදු වෙනවා. සිරුරේ ජලය ඉවත් වීම නිසා පිපාසය මගින් ජලය අවශ්‍ය බව දැනුම් දීමක් සිදු කරනවා. ඒ වගේම දිගු ක්‍රියාකාරකම් වලදී මොළයට සැපයෙන් ඔක්සිජන් අඩුවන විට සිහි නැති කරවීම වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්.
දුවේ පුතේ, මං හිතන්නේ අපේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනයේ 11 වසර දරුවන්ට අවශ්‍ය අස්තිහා පේශි පද්ධතිය පිළිබඳව අපි ඔබට කරුණු රාශියක් ඉදිරිපත් කරා. ඒ පිළිබඳව ඔබට අපි ඉතා කුඩා පැවරුමක් සකස් කරලා තියෙනවා. ඒ පැවරුම අපි ඔබට ඊළඟ සතියේ අපේ පාඩම ආරම්භයේදී ලබා දීමට කටයුතු කරනවා. එතෙක් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ආයුබෝවන්.